ഞങ്ങളുടെ കരോ സുമേദ ജയസേന
നമ്മുടെ സുന ഹോബോന് ഗരു മന്ത്രിത്വമണി മേവര മുതൽ അമാത്യാൻസേ ഗരു മംഗള സമരവീര അമാത്യത്തുമാ ഇതിരിപത്കല അയവ്യയ ജനതാവട ശക്തിയ ദുപ്പത്തുണ്ട് ഹെക്കവർണയ നമിൻ വിശേഷം ഏ സന്ദഹ ശ്രീലങ്ക എന്റർപ്രൈസ് ശ്രീലങ്ക നമ്മൾ വെടപിടിവലക്ക് ഇതിരിപത്കര രട്ടേ ജനതാവകെ ആർത്തികയെ നന്മ സന്ദഹ ഹൊണ്ട് വെടപിടിവലക്ക് ഗന മേ സഭാവട്ട് ഇതിരിപത്കല എത്തടമ ഈ വെടപിടിവല ഹരിയാകാരവ ക്രിയാത്മക കരണ്ട പുളുവാൻ കമതീനുവന വെടപിടിവല ജനതാവട്ട സഹന ലഭ്യന വെടപിടിലക്ക് ഹരിയട്ട് അപ്പൊ ഈ വിശേഷമ ദക്കിനുവ ഹൊണ്ട് പ്രതിഫല ലഭാകാനട്ട് പുളുവാൻ കമ ലഭി നമുക്ക് മേമ വെടപിടിവല ഹരിയാകാരവ ക്രിയാത്മക കരണ്ട് പുളുവാൻ വേദികീന പിടിബന്ധ തമായി അപ്പിട്ട് അത്തിവന ശക്കയ വിശേഷം മങ്ങി പിടിബന്ധ മതക്കരണേ ശ്രീലങ്ക എന്റർപ്രൈസ് ശ്രീലങ്ക വെടപിടിവല മൊണറാകലിൻ തമായി പലവീം ആരംഭക്കലേ വെടപിടിവല മഹാഭീം പ്രമാണിക്ക് ലഘു പ്രദർശനയ പവർത്തല ഈ പ്രദർശനയ അർഹ റട്ടേ പ്രദേശ ജനതാവട റട്ടേ ജനതാവട വിശേഷം ഇതിരിപത് കല ഈ വെടപിടിവല അടത്തെ ഹട്ടേ ജനതാവകെ വിശേഷം സുഖി ദുഃഖ ജനതാവകെ വിശേഷം ഗ്രാമീ ജനതാവകെ ആർത്തികെ നന്മ സന്ദഹ ലൊക്കു വെടപിടിവല മേത്തുള്ള ക്രിയാത്മക കേല അത്തരമ ഈ വെടപിടിവല ക്രിയാത്മക കരണ്ണട്ട യാമേദി അത്യവന ഗട്ടരുത്സാഹ പ്രശ്ന രാശിയാക്കട്ട മേവനക്കൊട്ട് ജനതാവ് മൂന്ന് തീരത്തീനോക്കിനൊക്കെ വിശേഷം മാതാ കരണ്ണട്ട് ഓണ് ഗരു മംഗള സമരവീര മുതൽ നമാത്തിത്തുമാ മേക്ക് ജനതാവട്ട് അത്തരമ സുഭവാദി വെടപിടുള്ള കറ്റിയുടെ തമായി എത്തുമാ മിദ്രിപത്കല്ല തീയന്നെ നമുത് ഗരു മന്ത്രിത്തുമണി അത് റട്ടേ കൃഷി ആർത്തികയ ബിന്ദുവട്ടമ ബഹല അത് കൗരുത് കഥാകരപ്പു ആകാരയിട്ട് കൃഷി കർമാന്തെ സമ്പൂർണ്ണ വിനാശി യന മട്ടമകട്ട് വെട്ടിതത്തിപ്പിന് അവസ്ഥാവ വിശേഷം അപ്പനായന കൃഷി കർമ്മ ഗമ്മിരിസ് റബ്ബർ വകാവ് ഈ വകയമ തേ കുറുന്തൂക്കീന വകാവൽ അത് സമ്പൂർണ്ണ മില പഹാട്ട വെട്ടില മേവാട്ട് അത് ഹരിയട്ട് ഈ ഗൊവിൻ്റ് വകാകരപ്പു ഗൊവിൻ്റ് കിസിമ തനാക്നത്തി മട്ടമക്കട്ട് വെട്ടില ഇതാമ അസരണ വെച്ച തത്വക്കട്ട് പത്തില സീറ്റുന്നു മീ കഥാകരണ മമത് ഗമ്മിരി സഹ വിശേഷം റബർ വകാവൻ വകാകരത്തിന കെനേക് നമുത് മമ അപ്പി റബർ വകാകരണ മുലിംഗ് ആരംഭകരണ കാലേ വനക്കൊട്ട് റബർ ലീറ്ററേക്ക് മില വിനവ റുപ്യൽ പാൻസിയെ പണ ഹയസിയെ വകയും ഇടക്കട്ട് മില ഗണം തിബുണായത് നമുക്ക് അതവിനെ കൊട്ട് റബ്ബറുള്ള മില ഇത്താമ പാത്ത വെട്ടില ലീറ്ററേക്ക് മില എക്കസിയെ പണ ഉപ്പരമ എക്കസിയെ അണുവ വകയും ഗാനക്കട്ട് അത് വിനക്കൊട്ട് വെട്ടില തീരെ തത്വക്കട്ട് പത്തില ഗമ്മിരിസ് മിലും സ്വഭാവി കൗരുത് കഥാകല വകേ മീറ്റ പെരത്ത് അപ്പി കഥാകരല തീനുവ ഗമ്മിരിസ് ഹെമദാമത് മിലഗണം പഹത്ത വെട്ടുണേ നെഹെ മിക വിദേശീയ രട്ടവല വിശേഷ ഇല്ലുമക് തിബുണ ദയാക്തമായ അപ്പി രട്ടേ ഗമ്മിരിസ് ഇതാമ ഹൊന്ന ഗമ്മിരിസ് തത്വ ഇഹല ഗമ്മിരിസ് ഇഹല മട്ടമക പവത്തു നിസാ അപ്പി രട്ടേ ഗമ്മിരിസ് ഹൊന്ന തനത് തിബുണ ഈ നിസാ മേ ഗമ്മിരിസ് അപ്പനായന കിരീമേദി കിലോയക്കട്ട് ഗൊവിയാട്ട് ഗമേദി ലബുണ റുപ്യൽ എക്ദാസ് പാൻസിയ എക്ദാസ് ഹൈസി ദക്വ മിലക് ലബുണത് അതവിനൊട്ട് മേ ഹാരസിയെ പണ പാൻസിയാത്രട്ട് വെട്ടില തീനോ തേക്കെമ്മ തേരിനവ ഗ്രാമീ ജനതാവകെ കൃഷി ആർത്തികേ അപ്പനായന ഭോഗ വകാവത്തുലി വിശേഷം ഇവകെ കുറുന്തു സഹ മെ തേ മെ ഹമ കാക്കു തേവൽട്ട യം കിസി മിലക് തരമക് തിബുണത് അനി കെമ വകാവാ അത് ഗോവിൻ അത്തര ദാന മട്ടമകട്ട് പത്തില തിന്നോ മുകത് റബ്ബർ കിരി കപ്പാനിനെ റബ്ബർ മിലനത്തി നിസാ ഈ റബ്ബർ കിരികളുടെ കെപ്പിമെട്ട് സഹാനിക്കു കം കരു ഗാസ്തു ഗെവിമെട്ട് യാമെതി ഈ മുതലക്ക് ഇത്തരുവേനെ ഇവകേമ തമായി മീ ഗമ്മിരി സ്വഗാവത് അത് ഗോവിൻ അത്തര ദാല തീന തത്തെ ബലാഗാന പുലുവാൻ ഗമ്മോട്ട് ഗിയാമ ഇതി മിമ കൃഷി ആർത്തിക വിശേഷം നഗാസിട്ടുമ സന്ദഹാത് വിശേഷം ബി ഗോയ ശക്തിമത് കിരീമ സന്ദഹാത് വി ഗോവിയാട്ട് പൊഹറട്ടിക കലട്ട വിലാവട്ട ലബാദിനമാണ് ഈ വകയമ ബേത്തിക കലട്ട വിലാവട്ട ലബാദീല ഈ കട്ടിയത്തു കരന്നിട്ട് ഗോവിയാണ്ട് സാധാരണ വിധിയുടെ നിന്ന് പുലുവാങ്കമ തീരുമാണ് മീറ്റ വട ശക്തിമത് കരണ്ട് പുലുവാങ്കമ തീരുമ വി ഗോവി തനഹോ മേ ജനതാവകെ കൃഷി വകവാക്കരിയേരി ഇതിരിയട്ട് ഗെനിയാന്നിട്ട് ഇവകയും പഹുകെ കാലവക്വാനു തുലമ රටේ පැවතුන ස්වභාවික සිද්ධීන් නිසා නැත්තම් දැඩි නියඟයන් නිසා මේ වීගෝවිතන පාළු වෙලා ගියා. නමුත් මේවර යම් කිසි මට්ටමකට වීගෝවිතන යම් තරමකට සාර්ථක වෙලා තිබුණත්
ඒ වීස්වෙන්න විනාඩි තව පහක් තියෙන්නේ.
විකුණා ගැනීමට පුළුවන් කමක් නැතුව අද ගොවීන්ට තාම අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ මේ ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් යටතේ හෝ නැත්නම් වෙනත් ක්‍රම යටතේ හෝ ගොවි ජනතාව ශක්තිමත් කරලා කෘෂි ආර්ථිකය දියුණු කරලා ශක්තිමත් කරොත් තමයි අපේ රටට නැත්නම් ජනතාවට යම්කිසි සෙතක් වෙන්නේ කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම පෞද්ගලික ව්‍යවසායන් නන්වරීම සඳහා ආර්ථික වර්ධනයක් ඇති කිරීම රජයේ අරමුණ බව සඳහන් කර තිබෙනවා. ඒ සඳහාත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ ණය ලබා දීම විශේෂයෙන්ම සිදු කරන්නට කටයුතු කරලා තිබීම හොඳයි. නමුත් මේ වෙනකොටත් ඒ ණය ලබා ගන්න ගිය අය බොහෝ දෙනෙක් කියන්නේ ණය ලබා ගැනීමට අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද ඒ බැංකුවලට ගියාම බැංකුවලට අවශ්‍ය ලියකියවිලි සහ නමුත් ඉල්ලන ඒ තවත් සුරකම් සහ දේවල් ලබා ගැනීමේදී ඒ දුප්පත් මිනිසුන් නැත්නම් අහිංසක ගමේ ජනතාව අසරණ තත්ත්වයට පත් වෙනවා. මේ පිළිබඳව ඊයේ දවසේ තලතාතු කොරල අමාත්‍යතුමියත් කතා කළා. මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්නට නම් ඒ ණය ලබා දෙන ආයතන විශේෂයෙන්ම බැංකුවකේ නිලධාරීන්ගේ නොසලකීමත් තම නිසා මේ තත්ත්වය ප්‍රමාද වීම සහ ඉදිරියට විශේෂයෙන් මේ ණය ලබා ගැනීම එපා වෙන තත්ත්වයට පත් කිරීම නැති කරලා මම හිතන්නේ කටයුතු කරන්නට ගරු අමාත්‍යතුමත් වෙනම දුරකථන නැත්නම් 1925 කියන අංකයක් හඳුන්වලා දීලා තිනවා බැංකු නිලධාරීන්ගේ ඒ නොසලකීමත් භාවය නැති කිරීම සඳහා. ඒක හොඳ වැඩපිළිවෙලක්. ඒ විදිහට ක්‍රියාත්මක කරලා හරියට මේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. අද රටේ විශේෂයෙන්ම මම මුලින් සඳහන් කළා වගේ ඒ රබර් පොල් කුරුඳු වැනි වගාවන් නැවත වතාවක් දේශීය ගොවියා ශක්තිමත් කරලා ඒවා දියුණු කරලා ඉස්සරහට ගෙනියනවා නම් රටේ ග්‍රාමීය ජනතාවට හොඳ ආදායමක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රජයේ සේවකීන් 250කට වැඩි රජයේ ආයතනවල දිවා සුරකුම් මධ්‍යස්ථාන දරුවන් සඳහා විශේෂයෙන්ම ඉදිකිරීම සඳහා කටයුතු කිරීම හොඳයි. ඒ සඳහාත් පෞද්ගලික අංශවලට ණය ලබා දීම කටයුතු කරනවා කියලා තියෙනවා. නමුත් ඒ ණය ලබා ගැනීම ඇති වෙන ගැටලු තමයි මම සඳහන් කළේ. විශේෂයෙන්ම ඒ අසීරු කාර්යයන් මඟහරවලා ඒ ණය ලබා දෙන්නට තායික්මණින් කටයුතු කරනවා නම් ගරු අමාත්‍යතුමාට මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒක ජනතාවට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නම් ඒක ඉක්මන් කරන්න කියලා. රටේ ආර්ථිකයේ කාන්තාවන්ගේ විශේෂයෙන්ම දායකත්වය මේ වෙනකොට සීමා වෙලා තියෙනවා. ඒ සීමා වෙලා තියෙන්නේ ගොඩක් දුරට බොහෝ බැංකු වගේ ආයතන වලට කාන්තාවන් අද බඳවා ගැනීම බොහොම අඩුයි. බොහෝ තැන් වලට කාන්තාවන් බඳවා ගැනීම අඩු වෙලා තියෙනවා. පාසල් ගුරුවරියන් වැඩි දෙනෙක් ඉන්නේ කාන්තාවෝ. ඉතින් ඒ අයට ප්‍රසූත නිවාඩු වගේ ලබා ගන්න ගියාම මේ ප්‍රශ්න තිබුණා. නමුත් අපේ රජයේ කාලෙත් අපි ප්‍රසූත නිවාඩු මාස 3ක කාලයකට ලබා දුන්නා. වැටුප් සහිතව ඊට පස්සේ වැටුප් රහිතව අඩවැටුප් වැටුප් රහිතවත් මාස 9ක් පමණ ලබා දීලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයන් තුළ මං හිතන්නේ පෞද්ගලික අංශවලට කාන්තාව බඳවා ගැනීම ටිකක් අධිමදි කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අපේ රටේ කාන්තාවන්ගේ ක්‍රියාකාරීත්වය නැත්නම් දායකත්වය වැඩි කිරීම සඳහා ඔවුන්ට පහසු වෙලාවල වැඩ කිරීමටත් ඒ වගේම නිවෙස් තුළ තියාගෙන වැඩ කිරීමටත් අවස්ථාව ලබා දෙන්නට ගරු අමාත්‍යතුමා විශේෂයෙන්ම නීති සංශෝධනය කරන්න යන බව සඳහන් කරලා තියෙනවා. ඒක හොඳ වැඩක්. මේවා විදේශ රටවල විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළවල්. ඒ වගේ කාන්තාවන් වෙනුවෙන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම් ඒක හොඳ වැඩපිළිවෙළක් හැටියට අපි දකිනවා. ඒ වගේම ආබාධිත අය වෙනුවෙන් ලබා දෙන මුදල රුපියල් 3000 5000 දක්වා වැඩි කරලා තියෙනවා. මේක පූර්ණ ආබාධිත අයට තමයි මේ 3000 දීමනාවක් ලබා දෙන්නේ. නමුත් ඒ ලබා දෙන දීමනාව 5000 දක්වා වැඩි කරනවට වැඩිය ගරු අමාත්‍යතුමනි මම ඉල්ලා හිටිනවා තවත් මෙම දීමනාව ලබා දීමට සුදුසු විශාල පිරිසක් ඉන්නවා. මේ සීමිත කොටසකට තමයි මේ 3000 දීමනාව ලබා දෙන්නේ. තවත් විශාල පිරිසක් ඉන්නවා මේ දීමනාව ලැබිය යුතු නැත් ලැබීමට සුදුසු අය. ඒ අයටත් මේ 3000 5000 කරනවට වැඩිය ඒ අයටත් යම්කිසි 3000ක් හෝ ලබා දෙනවා නම් ඊටාම මේ හොඳයි කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. වගේම ආබාධිත සංගම්වල මේ ඊයේ දවසේ පාර්ලිමේන්තුව තුලත් මට මුණ ගැහුණා. මම සමාජ සේවා අමාත්‍යවරිය වශයෙන් කටයුතු කරන කාලය තුල විශේෂයෙන් මමත් එක්ක විශාල කාර්යභාරයන් විශේෂයෙන් මම කළා එයත් එක්ක. ඉතින් හොඳ දක්ෂයෙන් ඉන්නවා වෘත්ති පුහුණු ලැබපු ආබාධිත වුණත් ඒ අයට කරන්න පුළුවන් විශේෂ රැකියාව තියෙනවා. ඒ රැකියාවෙන් ඒගොල්ලෝ විශාල මුදලක් සාමාන්‍යයෙන් විශාල කියන්නේ සාමාන්‍ය මුදල් මුදලක් උපයනවා ඒ අයගේ ශක්තියෙන්. මොකද ඒගොල්ලෝ සංගම් පිහිටවගෙන ඉන්නවා. ඉතින් ඒ සංගම් පිහිටවගෙන ඒ උපේන මුදල බැංකුවල තැන්පත් කරාම ඒගොල්ලෝ ආබාධිත අය වෙනුවෙන්ම තමයි කටයුතු කරන්න සුබ සාධන කටයුතු වෙනුවෙන් මේ මුදල් තැන්පත් කරලා ඒ මුදලින් මේ කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ ඉතින් විශේෂයෙන්ම රෝදපුටු අත්වාරු ඔය කිහිලිකරු වගේ දේවල් ඒ වගේම තවත් විවිධ දේවල් නිෂ්පාදනය කරලා ගරු මන්ත්‍රීතුමා තවමට විනාඩියක් දෙන්න තමයි මේ ඒගොල්ලෝ හැකියාවක් විදිහට ඒගොල්ලෝ කරගෙන යනවා. එතන රටට බරක් නැතුව ඒ අය මේ කරගෙන යන මේ ව්‍යාපාරය තුලින් ඒ අය යම්කිසි මුදලක් උපයලා මේ බැංකුවල තැන්පත් කරාම ඒ තැන්පත් කරන මුදලටත් 15% යාර බදු ක්‍රමේ අද නැත්නම් බදු ක්‍රමේ නිසා බදු ගහනවා. ඉතින් ඒ බදු ගෙහිම නිසා ඒගොල්ලෝ අන්තාසරණ තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා මට බොහෝ දෙනෙක් ඉල්ලීම් කළා ඒ බද්ද ඒ අය අසරණ අයගේ නැත්නම් ආබාධිත අයගේ මේ තැන්පත් මුදල් වලින් කරන තැන්පත් මුදලේට අය කරන බද්ද විශේෂයෙන්ම ඉවත් කරලා දෙන්න කියලා. ගරු අමාත්‍යතුමාට මම මේ පිළිබඳව යෝජනා කරනවා ඒ අයට ඒ සහනය ලබා දෙන්න කියලා. ඒ වගේම සමෘද්ධි ලබා දීමේදී තවත් ලක්ෂ 6කට ලබා දීමට කටයුතු කිරීම හොඳයි. අපි දැක්කම සමාජයේ බොහෝ තැන්වල ඉන්නවා ඉතාමත්ම අසරණ සමෘද්ධි ලැබිය යුතු නමුත් නොලැබෙන විශාල පිරිසක් ඉන්නවා. අර කවුරුත් කතා කළා වගේ සමෘද්ධිය දැන් අවුරුදු 2004-05 ඉඳලා ලබා දුන්නත් ඒගොල්ලෝ සමෘද්ධියත් නැත්නම් ආර්ථිකය දියුණු වෙලා නැහැ කියන්න බෑ අපිට. නමුත් හොඳ ආර්ථිකයක් තියෙන අය වුණත් ඒක අතහරින්න කැමති නැහැ. මොකද මේ සමෘද්ධිය තුළ තවත් දීමන රාශියක් තිබෙන නිසා. ඒ නිසා මම ඉතාම යෝජනා කරන්න කැමති එවැනි අයගෙන් මේ සමෘද්ධි ඉවත් කරලා ඉතාම නැති බැරි අහිංසක ඒ ජනතාවට සමෘද්ධි ලබා දීමට කටයුතු කරනවා නම් ඉතාම හොඳයි. ඉතින් මේ පිළිබඳව මම විශේෂයෙන් මතක් කරමින් අර විදේශගත වුණ අයට සිහින මාලිගා
ස්තුති කිරීම
ඒ වගේ ව්‍යාපෘති සඳහා විශේෂයෙන් අලුතෙන් විවාහ වෙන අයට ඒ ණය ලබා දීලා නිවාසී ඉදිකිරීම ගැනීමට කටයුතු කිරීම වැනි දේවල් ඇත්තටම හොඳයි. ඒ සඳහා නැවත ඒ බැංකුවට රජයෙන් නැත්නම් මහ බාණ්ඩගාර රජයෙන් ලබා දෙන මුදල් ලබා දෙන්න මුදල් රජයට තියෙනවද කියන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. මේ මුදල් නැතුව කොහොමද ලබා දෙන්නේ මේගොල්ලන්ට සහන විදියට පොලිය ලබා දෙන්න පොලියක් දීලා පොලියට ණයක් ලබා දෙන්න. ඒ වගේම හැම අවස්ථාවකම දැන් මේ ආකාරයට හැම කෙනාම කතා කරනවා. පහුගිය කාලේ හැදුව වරායවල් හැදුවා ගුවන්තොටු පොළවල් හැදුවා ඒ වගේම සම්මන්ත්‍රණ ශාලා හැදුවා මේවා වැඩක් නැහැ ප්‍රයෝජනයක් නැහැ කියන කතාව කවුරුත් මතක් කරා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ කට්ටිය මන්ත්‍රීවරු. නමුත් ඒ කාලේ ඒ ණය ලබාගෙන විදේශ රටවලින් ණය ලබාගෙන රටට පේන ජනතාවට දැනෙන්න වැඩක් මේ රටේ කෙරුණා. ඒවා විතරක් නෙවෙයි පාරවල්
තියෙනවා
ඒ විදිහට වැඩක් හරියට කෙරුණා. නමුත් මේ පහුගිය කාලය තුළ අර්ජුන මහේන්ද්‍රන්ලා කරපු මහා බණ්ඩාගාර මහා වංකොල්ලේ නිසා අද රටේම ජනතාව අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. හැම කෙනාටම වැඩි බදු බරක් ගහලා අද සාමාන්‍ය ජනතාවත් ඒ වගේම මධ්‍යම පන්තික ජනතාවත් ව්‍යාපාරිකයත් කම්කරුවත් ඉතාම දුක්ඛිත තත්ත්වයකට ඇද වැටිලා තියෙනවා. අද ඉදිකිරීම නැහැ. රජයේ ඉදිකිරීම කරත් ඒ අයට
ස්තුතියි.
එයාට මේ මුදල් ලබා ගන්න බැරුව ඉන්න බොහෝ දෙනෙක් අවුරුදු ගණන් වසර ගණන් මේ රජේ ගොඩනැගිලි ඉදිකිරීම නිසා ඒගොල්ලන්ට කම්කරුවන්ට ඒ වගේම ව්‍යාපාරිකයන්ට කොන්ත්‍රාත්කරුවන්ට ඉංජිනේරුවන්ට අද රැකියාව නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක
ඇත්තටම
ඒ තත්ත්වය නැති කරලා
රටේ
නැවත හොඳ තත්ත්වයකට පත් කරන්න මහා බාණ්ඩාගාරයේ ශක්තිමත් කරලා විශේෂයෙන්ම අපි මේ බදු වලින් පමණක් නෙවෙයි දුප්පත් අහිංසක මිනිසුන්ගේ බදු වලින් පමණක් නෙවෙයි රටේ ආර්ථිකය දියුණු කරලා ඒ තුලින් රටේ සන්වර්ධන ඇති කිරීම තමයි තාම වැදගත් වෙන්නේ. මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මම තව කතා කරන්න තිබුණත් වෙලාව නැති නිසා මගේ කතාව
Thank you. ඊළඟට කරු ડોક્ટર සුජිතා විජේමාන ඔබතුමාට විනාඩි 20යි.
ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි 2009 අයවැය ඉදිරිපත් කරන මේ මොහොතේ අද අවස්ථාවක් ලබා දීම පිළිබඳව ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන්ම අපි පහුගිය 2018 ඔක්තෝබර් 26 වෙනිදා රටේ ඇතිවෙච්ච ව්‍යාකූලත්වය මත මාස 3 ඇවිල්ලා අද ආර්ථිකයේ යම් තාක් දුරට හරි ස්ථාවරත්වයට පත් වෙලා තියෙන එක අපි ලාංකීය ජනතාව විදියට සතුටු වෙනවා. ඒ වගේම මෙවර අයවැයේ තේමාව විදියට අපි දන්නේ ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය කියලා. ඉතින් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ සභාවට ඉදිරිපත් කරන්න කැමති මේ අයවැය ගත්තාම මේ අයවැය තුල තියෙනවා කෙටිකාලීන මධ්‍යකාලීන දීර්ඝකාලීන විසඳුම් ලෙස තමයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමා මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි මේ යෝජනාවලිය ගත්තාම මේ යෝජනාවලිය තුළ ඊට අමතරව මුල් යමාවිය දරුවාගේ ඉඳන් ඊළඟට පාසල් දරුවා ඊළඟට තරුණයා ඊළඟට වැඩිහිටිය දක්වාම මේ හැම තලයක්ම තලයකටම යම් පහසුකමක් යම් මොනවා හරි අයවැයෙන් සහනයක් සලසන දෙන්න අවස්ථාව සකස් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි කතා කරනවා නම් මේ අයවැය තුළ දකින සුවිශේෂී ලක්ෂණයක් තමයි කාන්තාවන්ට විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. අපි කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විදිහට අපි ඉල්ලන්නේ කාන්තාවන්ට නිසි තැන විතරයි. ඉතින් මේ නිසි තැන ලබා දීමේදී කාන්තාවන්ගේ සුභ සාධනයේ විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා ආර්ථික සවිබල ගැන්වීම සඳහා යෝජනා ගණනාවක් තියෙනවා. අපි දැකලා තියෙනවා කාන්තාව ගත්තාම අද අධ්‍යාපනයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පරිපාලනයේ වගේ ශේෂ්ත්‍රවල කාන්තාව ඉදිරියේ ඉන්නවා. මේ කාන්තාව ගත්තාම 60ක් 70ක් ඉන්නකොට විශ්වවිද්යාලවලත් අධ්‍යාපනය ලබන ආයතනවලත් කාන්තාව ඉදිරියෙන් ඉන්න අවස්ථාවේදී අපි දැකපු දෙයක් තමයි මේ කාන්තාවන්ගේ ශ්‍රම බලකාය අඩු වෙලා තියෙනවා. කාන්තාවන්ට ශ්‍රම බලකායේ දායකත්වය අඩු වෙලා තියෙනවා. ඒක වර්තමානයේ අපි අඳුරගෙන තියෙන 30%ක් විදියට. මෙතෙන්දී ඇයි කාන්තාවන්ට ශ්‍රම බලකාය අඩු කියන එක අපිට ගැටලුවක් වෙලා තියෙනවා. මොකද අපි දන්නවා අද කාන්තාවන්ට ඉගෙනගත්ත සමහර වෙලාවට උගත්කම තිබ්බත් කාන්තාවන්ට වෙනත් කටයුත්තක් විදිහට මව් කෙනෙක්ගේ කාර්යභාරය කිරීමේදී මවක් විදිහට දරුවන් රැකබලා ගැනීමේ කාර්යයක් තියෙනවා. මේ නිසා මේකට විකල්ප විදිහට අද මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. කාන්තාවන්ගේ දායකත් ඉහළ දැමීම සඳහා සේවකයන් 250ක් ඉන්න ආයතනවලට ළමා සුරකු මධ්‍යස්ථාන ආරම්භ කරන්න දිරිමත් කිරීමේ ආධාර ක්‍රමයක් මේ අයවැය යෝජනාවලියේදී ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තෝරාගත් පාසල්වල නිවාඩු දින සහ පාසල් අවසන් වීමෙන් පසු ළමා සුරකු මධ්‍යස්ථාන පවත්වාගෙන යාමටත් ආධාර දෙන්න මේ අයවැය තුළ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපි දැකපු දෙයක් තමයි මාස 3ක ප්‍රසූති නිවාඩුවක් අපි දන්නේ රාජ්‍ය සේවකයින්ට පමණයි ලැබිලා තියෙන්නේ. ඒකට එක හේතුවක් තමයි පෞද්ගලික ආයතනවල මේ මාස 3ේ ප්‍රසූති නිවාඩුව දෙන්න මැරිකමක් දක්වනවා මේ වැටුප්පල තියෙන ගැටලුවත් එක්ක. ඒ නිසා මේ අයවැයේදී මේ පෞද්ගලික ආයතනවලට අදාළ මාස සඳහා මව්වරුන්ට වැටුප් ගෙවීමට සමාගම් බද්ද අඩු කිරීමටත් අවධානය යොමු වෙලා තියෙන මොහොතේ මේ ප්‍රසූත නිවාඩුව මාස 4ක් වෙනකන් දෙනවා නම් අතිරේක මාසය සඳහා වැටුප් ගෙවීමට සමාගම් බද්ද 100%ක් දක්වා කපා හැරීමකු සිද්ධ කරනවා. ඒ වගේම කාන්තා දායකත්වයේ ගත්තාම මම ඉස්සෙල්ලා ඔබ තමුනාසිර ඉදිරිපත් කරා වගේ අපි දැකලා තියෙනවා සමහර ශේෂ්ත්‍රවල කාන්තාවන්ගේ ප්‍රතිශතය අඩුවීමක් තියෙනවා. විශේෂයෙන්ම දේශපාලනයත් එක අංගයක්. කොහොම නමුත් මේ ව්‍යාපාරික අංශයේ අධ්‍යක්ෂක මණ්ඩලවලට කාන්තා දායකත්වය ඉහළ දැමීම සඳහා මේක යෝජනාවක් කළා තියෙනවා. 30%කින්වත් ඉහළ දැමීමට ඉලක්ක කරගෙන තියෙනවා. ඒ වගේම කාන්තාව ගැන කතා කරනකොට කාන්තාවන්ගේ සේවය කිරීම සඳහා ඔවුන්ට පහසු හා නම්‍යශීලී වේලාවල් ලබා දෙන්නත් කාන්තාවන්ට අපේ රටේ නැති වුණත් මේ වෙනකොටත් වෙනත් රටවල්වල මේ ක්‍රමවේදය භාවිතා කරනවා. ඒ වගේම ඔවුන්ට රාජකාරී කිරීමේදී ඒ ඉලක්කගත ටාගට් එකට ඒ අචීව් කරන්න පුළුවන් නම් ඒක ගෙදර ඉඳන් රාජකාරී කරන ක්‍රමවේදයකුත් ඇති කරන්න අපේ මුදල් අමාත්‍යතුමා මේ අයවැයට එකතු කරලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ අපිට මේ තුලින් කාන්තා ශ්‍රම බලකාය වැඩි කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ වගේම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාවේදී අපි දැකපු දෙයක් තමයි දැන් මේ වෙනකොට රටේ වැඩිහිටියන්ගේ ජනගහනය වැඩි වෙනවා. 2040 වෙනකොට මං හිතන්නේ 60%ක් විතර වැඩිහිටියෝ තමයි මේ රටේ ජනගහනය වැඩිම ප්‍රජාව විදියට දකින්නේ. තේ නිසා මේ වැඩිහිටියන් ගැන අවධානය අපිට යොමු කරන්න වෙලා තියෙන සමාල්ලාට අපි දකිනවා අද වැඩිහිටියෝ ඔවුන්ගේ දරුවෝ නැතුව තනි වෙච්ච අවස්ථා තියෙනවා සමාල්ලාට වැඩිහිටි රැකවරණයක් නැහැ ඔවුන් තනි වෙලා තියෙනවා වැඩිහිටි නිවාසවලට ඔවුන් කොටු වෙලා තියෙන මොහොතක මේ නිසි නියාමනයක් අපි දකිනවා මේ වැඩිහිටියන්ගේ රැකවරණයට ඒ නිසා වැඩිහිටි ලේකම් කාර්යාලය ශක්තිමත් කර යුතුයි කියන එක මේ අයවැය යෝජනාවක් වෙලා තියෙනවා ඒ වගේම මේ වැඩිහිටි ලේකම් කාර්යාලය ශක්තිමත් කරන්න නියාමනය කරන්න ඒ බලතල ටිකක් දීලා ඒ පහසුකම් ඒ වගේම ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන්න ඕනේ ඒ වගේම තමයි මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා වැඩිහිටියන් රැක ගැනීම සඳහා පහසුකම් දියුණු කරන්න රජයට විතරක් නෙවෙයි පෞද්ගලික අංශයටත් මේ දායකත්වය ලබා දෙන්න පුළුවන් ආයෝජකයෝ විදියට මේ වැඩිහිටියන්ට ඒ වැඩිහිටි නිවාස ප්‍රමිතියකට අනුව ඒ වැඩිහිටි නිවාස ආරම්භ කරන්න ආයෝජනය කරන්න ඒ සඳහා පෞද්ගලික ව්‍යවසායකින්ට රටේ ණය ලබා දෙන ක්‍රමවේදයක් හදන්න මේ වෙනකොට රජයේ සූදානම් වෙලා තියෙනවා ඒ තමයි රැකවරණය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කද මෙතෙන්දී විශේෂයෙන්ම අපි දකිනවා මේ වැඩිහිටියෝ හුදකලා වීමත් එක්ක ජීවිතයේ අවසාන භාගයේ සඳහා කාලයේදී මානසික ආතතියත් එක්ක ඔවුන් සමහරලාට විවිධ තීන්දුව తీන්න ගන්න සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා මේ වැඩිහිටියෝ ජීවිතයෙන් සමුගන්න අවස්ථා තියෙනවා සිය දිවි නසා ගැනීම වගේ දේවල් වලටත් මේ වැඩිහිටියෝ මානසික ආතතියත් එක්ක පෙළඹලා තියෙන මොහොතේ ඔවුන් තනි කරන්න හොඳ නැහැ ඔවුන්ට දරුවන්ගේ රැකවරණයේ සෙනෙහස සමාල්ලාට දරුවන්ට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක එහෙම නැත්නම් දරුවෝ වෙනත් රටවලට ගිහිල්ලා වෙනත් රටවල්වල රැකියාවල නිරත වෙනකොට ඔවුන් ලංකාවේ තනි වෙනකොට මේ ඔවුන්ගේ සමාජ තලයේ ඉන්න ඔවුන්ගේ වයසේ ඉන්න සමකාලීන මිතුරු මිතුරියොත් එක්ක ගත කරන්න මේ අවස්ථාව ලැබෙන ක්‍රමවේදයේදී ඔවුන්ට ඒ සඳහා සුදුසු පරිසරය හදලා දෙන එක අපි රජයක් විදියට අපේ යුතුකමක්. ඒ නිසා ඒ කාර්යභාරයේදී මම හිතන්නේ අපිට ඒ වැඩිහිටි රැකවරණයේදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ කාලයක් මේ දැන් පටන් අරන් තියෙනවා. මේක ඉදිරියේදී අපිට මේ වැඩිහිටි ජනගහනය කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද එන්න වැඩිහිටි ජනගහනය තමයි අපිට වැඩි වීම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපි රැකපු දෙයක් තමයි මේ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයෝ මේ වෙනකොට ඉන්නවා. අපි දැක්කා මේ අයවැය තුල මේ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට රුපියල් 3000 ඉඳන් 5000ක් දක්වා වැඩි කිරීමක් ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා. බොහොම හොඳ කරුණු කාරණාවක්. ඒ වගේම තමයි මම මේ අවස්ථාවේදී කියන්න කැමති ලොකු සංඛ්‍යාවක් මේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ මෛතන භාගයට භාගයක් විතර 50%ක් විතර ඉන්නවා පොරොත්තු ලේඛනේ. ඉතින් මේ පොරොත්තු ලේඛනේ ඉන්න එක කොහොම හරි අඩු කරන්න මේ අයවැයදී ඒ සඳහාත් මුදල් වියදම් කරනකොට මම දැකපු දෙයක් තමයි සමාජ සයිබල අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරිය විදියට ඉන්න මහජන නියෝජිතවරයෙක් විදියට මේ සමාජ සයිබල අමාත්‍යාංශයේ තියෙන රක්ෂණ ක්‍රමයක්. ඉතින් මේ විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයෝ ඒ රක්ෂණ ක්‍රමයටත් ඇතුළත් කරොත් ඒකේ වඩාත් ඵලදායිතාවයක් ගන්න පුළුවන්. මොකද සමහරලාට ඔවුන්ගේ රැකවරණයට ඉන්න දෙමාපියෝ ලොකු අපහසුතාවකින් තමයි මේ විශේෂ අවශ්‍යතා තියෙන මේ දරුවෝ බලාගන්නේ. ඉතින් මේ නිසා සමාජ ආරක්ෂණ ක්‍රමයක් එක්ක තියෙන මේ රක්ෂණ ක්‍රමය තුලින් අපිට ඒ දරුවන්ට ඒ පහසුව ලබා දෙනා නම් වඩාත් යෝග්‍යයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි මම දැකලා තියෙන දෙයක් තමයි මම මේ අමාත්‍යංශයේ වැඩ කරන මන්ත්‍රීවරියක් විදියට මේ සමාජ සයිබල අමාත්‍යංශයේ තුලට මේ විශේෂ අවශ්‍යතා තියෙන මේ පුද්ගලයෝ වෙනවා. ඔවුන් සමහර අය මේ යැපීම් මානසිකත්වයෙන් මිදෙන්න කැමති. ඒ නිසා ඔවුන්ට ඒ යැපීම් මානසිකත්වයෙන් මිදෙන්න අවශ්‍ය කරන පහසුකම් ටික ඒ වගේම ආර්ථිකව සවිබල ගැනිලා ඔවුන්ට ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න ක්‍රමවේදයක් හදනවා නම් මං හිතන්නේ වඩාත් සුදුසුයි. මොකද සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන්ට අනුකම්පාවත් ඒගොල්ලෝ අපි දෙනවට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ තමන්ම තනියෙන් නැගිටින්න උත්සාහ කරන පිරිසක් විදියට මේ යැපීම් මානසිකත්වයෙන් මිදෙන්න අපි සහයෝගය දෙනවා නම් වඩා උචිතයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා මේ විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයින්ට මේ චක්‍රලේඛනයක් තියෙනවා 3%ක් රාජ්‍යාංශයේ රැකියා අවස්ථාව වලට බඳවා ගැනීමට. අපි මේ අවස්ථාවේදී මේ අයවැය තුලින් ඉදිරිපත් වෙලා තියෙනවා පෞද්ගලික අංශයේ 5%ක් අඩුගානේ 5 දෙනෙක්වත් මේ ඇතුළත් කරගන්නවා නම් මේ පෞද්ගලික අංශය සඳහා උපරිමයේ රුපියල් 15,000ක වැටුපට යටත් වෙනවා නම් රජයෙන් 50%ක වැටුප දායකත්වයට අවුරුදු 2ක් ලබා දෙන්න රජය සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ වගේම අපි දැකපු දෙයක් තමයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි සෞඛ්‍ය ගැන කතා කරනකොට මම දැකපු වැදගත්ම දෙයක් තමයි නිදංගත වකුගඩු රෝගය කියන එක අපිට බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. මේ වෙනකොට රෝගීන් 21,000ක් පමණ අපි අඳුරගෙන රුපියල් 5,000ක් මාසික දීමනාවක් දෙනකොට මම දැකපු දෙයක් තමයි මේ ප්‍රමාණය තවත් වැඩි කරන්න. මොකද මේකෙත් තියෙනවා පොරොත්තු ලේඛනයේ ලොකු ප්‍රමාණයක් මේ නිදංගත වකුගඩු රෝගයෙන් පෙළෙන මේ ප්‍රතිලාභය ලැබෙන්නේ නැති. ඒ වගේම මෙතෙන්දී මේ තෝරා ගන්න රෝගීන් සමහර වෙලාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තෝරාගෙන තියෙන්නේ සමහර පළාත් වලින් විතරයි. එතෙන්දී මම දකිනවා උදාහරණයක් විදියට ගන්නවා නම් රත්නපුර දිස්ත්‍රික්කය ගැන ගන්නකොට රත්නපුර දිස්ත්‍රික්කයේ මේ නිදංගත වකුගඩු රෝගීන්ට අවස්ථාවක් නැහැ මේ ප්‍රතිලාභය ලබන්න. හැබැයි රත්නපුර දිස්ත්‍රික්කයේම ඇඹිලි පිටිය ගත්තාම ඒ ඇඹිලි පිටියේ ඉන්නවා මේ නිදංගත වකුගඩු රෝගීන්. මේක නිසා මේකත් මං හිතන්නේ ක්‍රමානුකූලව යථාවත් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වෙනවා නම් ඉතාමත් වැදගත්. මේකෙදි ඒ වගේ සමහරලාට ඒ දිස්ත්‍රික්කවල විවිධ පැති තියෙනවා ගම් තියෙනවා මේ නිදංගත වකුගඩු රෝගීන් හම්බ වෙන. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. අනික් කාරණය තමයි මේ අයවැය තුළ අපි දැකපු දෙයක් තමයි මේ රුධිර කාන්දුකරණය ගැන කතා කරලා තියෙනවා. මේ රුධිර කාන්දුකරණය කියන්නේ ඩයලිසිස් යුනිට් ඉස්පිරිතාල 45කට රුධිර කාන්දුකරණය උපකරණ ලබා දෙන්න හදනකොට අද අපේ රටේ නැති වුණත් වෙනත් රටවල්වල මේ ඩයලිසිස් යුනිට් එක කිට් එකක් විදියට ඇඳුමක් විදියට ගෙවල් වලටම තනියෙන් ලබා දෙන්න වෙනත් රටවල්වල කරන ක්‍රමවේදය ලංකාවටත් අඳුන්දලා දෙන්න අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා සූදානම් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒකෙදි අපි දකින දෙයක් තමයි මේ නිදංගත වකුගඩු රෝගියේ සමහරලා රාජකාරියට යනකොට රාත්‍රියේදී මේ කිට් එක පළඳගෙන උදේට නිරෝගී පුද්ගලයෙක් විදියට නැවත පහුවදාට රාජකාරියට යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමයි අද අපි දැකපු දෙයක් තමයි මේ වෙනකොට ජලබීතිකා රෝගය ගැන කතා කරනකොට පහුගිය කාලේ ජලබීතිකා රෝගයේදී මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඒ වගේ තමයි අයාලේ යන සුනකීන් වැඩි වෙලා තියෙනවා. ඒ එතෙන්දී අපි දකින දෙයක් තමයි සුනකේ විනාශ කිරීමේ වැඩසටහන් පහුගිය කාලේ තිබ්බට දැන් සුනකේ විනාශ කරන්න බෑ. ඒ නිසා සුනකීන්ගේ මේ අයාලේ යන සුනකීන් පාලනය කිරීම සඳහා වංජාකරණයේ ඇතුළු මේ මර්ධන වැඩපිළිවෙලට මේ අයවැයෙන් ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා. ඒකත් බොහොම කාලෝචිතයි. මොකද මෑතකදී අපි දැක්කා මේ ජලබීතිකා රෝගයේ සමහර මියයාම් සිද්ධ වීම වුණා. ප්‍රේව වාර්තා වෙලා තියෙනවා. සමහරලාට මේ අයාලේ යන සුනකීන් ඒ සපා කෑම් වලට ගියාම මේ සුනකීන්ගේ මොලේ ජලබීතිකා රේබීස් පොසිටිව් කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නිසා ඒ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා මේ ජලබීතිකා ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මේ වර්ධනය කරගන්න වංජාකරණය හරි අවධානය යොමු වීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි අනික් කාරණාව මෙවර අයවැයේ ඒ වගේම අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඊ හෙල්ත් කාඩ් කියන එකේදී ඒක අන්තර්ජාලයෙන් සියලුම රෝහල් සම්බන්ධ වෙලා යම් රෝගියෙක් යම් රෝහලකට රජ රෝහලකට ගියාම මේ සම්බන්ධතාවයත් එක්ක ඔහුගේ රෝග ඉතිහාසයත් සමග ඔහු භාවිතා කරන බෙහෙත් වර්ගයේ ඉඳන්ම තියෙනකොට ඒක ලයිසන් එක වගේ තමන්ගේ සාක්කුවේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි දන්නවා රෝගීන්ට නැත්තම් සමහරලාට රෝගීන්ගේ පසු විපරම කරන රෝග විනිශ්චයපත එහෙම නැත්තම් ක්ලිනික් පොත අතුරුදහන් වුණොත් නැත්නම් අස්ථානගත වුණොත් නැත්නම් යන යන තැන නොගියොත් තමන්ගේ සාක්කුවේ තියෙන මේ e-health card එක නිසා මේ රටේ ඕනෑම රෝහලකට ගිහිල්ලා මේ අන්තර්ජාලයට ඇතුළත් කරාම ඔහුගේ රෝග ඉතිහාසය ඔහු පාවිච්චි කරන බේත් මේ සියල්ලම විස්තරාත්මකව මේ දත්ත ටික එනවා. ඒ නිසා මේ සඳහා මේ අයවැයේ මුදල් වෙන් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත් වටිනා වැඩසටහනක්. ඒ වගේම තමයි මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි මම දකින දෙයක් තමයි මේ ශුද්‍ර මූල ණය. මේ ශුද්‍ර මූල ණය කියන එකේදී දැන් වාර්තා වෙන හැටියට ශුද්‍ර මූල ණය කියන එක අපි හිතනවා ශුද්‍ර මූල ණය ලබාගෙන තියෙන උතුරු නැගෙනහිර විතරයි කියලා. සමහරලාට කියනවා කාන්තාව තමයි වැඩියෙන් ශුද්‍ර මූල ණය අරන් තියෙන්නේ කියලා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මම දැක්කා මෑතක දැන් දින කීපයකට කලින් 170 වෙනි මරණයත් මේ ශුද්‍ර මූල ණයත් එක්ක ණය උගුලේ හිර වෙච්ච පිරිමි කෙනෙකුත් මහත්මයෙකුත් මිය ගිහිලා තියෙනවා. ඒ නිසා මේ ශුද්‍ර මූල ණය කියන එකේ අපි මේ 24 ලක්ෂයක් වාර්තා වෙලා තියෙනවා මේ ශුද්‍ර මූල ණයත් එක්ක ණය උගුලේ හිර වෙච්ච. ඒ නිසා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේ ශුද්‍ර මූල ණයෙන් මේ ණය උගුලෙන් අපේ ජනතාව බේරගන්න. ඒ වගේම තමයි මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන් මම අවධානය යොමු කරන්න කැමති රබර් ආශ්‍රිතව ජීවත් වෙන දිස්ත්‍රික්කයක මහජන නියෝජිතවරියක් විදියට කළුතර සහ කෑගල්ල තමයි ලංකාවේ රබර් ආශ්‍රිතව ජීවත් වෙන බහුතර ජනතාවක් ඉන්නේ. අද කුඩා රබර් වතු හිමියන්ට ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මේක මම ආණ්ඩුව නියෝජනය කරත් මම පැහැදිලිව කියන්න ඕනේ. මොකද අපේ ජනතාවගෙන් රබර් ආශ්‍රිතව නිෂ්පාදනය යෙදෙන ජනතාව බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි මේක ඉහළ දැනුවත් කරන්න ගියාම අපිට කියන දෙයක් තමයි වියට්නාමෙන් ලොකු රබර් ප්‍රමාණයක් අමුකිරි ප්‍රමාණයක් වෙළඳ පොළට නිකුත් වෙනවා. ඉතින් ඒ නිසා මේදී අපිට රුපියල් 230ක පමණ මිලක් තමයි මේ රබර් සීට් එකට ලැබෙන්නේ. එතෙන්දී මම දකින දෙයක් තමයි ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ රබර් කර්මාන්තය හා ආශ්‍රිතව රබර් පර්යේෂණ දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ වගේම රබර් දෙපාර්තමේන්තුවක් තියෙනවා. එතකොට මෙතෙන්දී අපි දකින දෙයක් තමයි මේ පර්යේෂණ ආයතනවල කාර්යභාරය වෙන්න ඕනේ අස්වැන්න වැඩි කිරීමේ ක්‍රමවේදයක් එන්න ඕනේ. මොකද තාක්ෂණයේ තියෙනවා රිසර්ච් කරනවා. එමනම් මේ තාක්ෂණයත් එක්ක අස්වැන්න වැඩිවීමේ ක්‍රමවේදය ඇති කරන්න ඕන. මම හිතන්නේ පහුගිය අවුරුදු 10ක විතර ඉතිහාසයක් ගත්තාම මෙහෙම අස්වැන්න වැඩි කිරීමේ ක්‍රමවේදයක්වත් තියනවද කියලා ඇති කරලා තියනවද කියන එක ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්. මොකද මට මගේ දිස්ත්‍රික්කේ රබර් කර්මාන්තයේ නිරත වෙන අපේ ජනතාව වෙනුවෙන් අපිට පෙනී හිටින්න වෙනවා. ඒ වගේම රබර් පිටරටින් අමුකිරි ගෙන්නනවා ලේටෙක්ස් ගෙන්නනවා නම් ඒකත් එක්කෝ බදු වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ගෙන්වීම සීමා කරන්න ඕනේ. නැත්නම් අපේ රබර් කර්මාන්තයේ නිරතයා ඉන්න අපේ අසල්වාසීන් ඒ වගේම අපි නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ජනතාව බොහොම අසරණ තත්ත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම අද දින ඔබතුමා මූලාසන ඉඳගෙන අයවැය පිළිබඳ අදහස් දැක්වීමට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මේ ඉදිරිපත් කරපු අයවැය තියෙන කරුණු කාරණා කවුරු කොහොම කිව්වත් මේ ටික සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඊළඟට මලිත් ජයතිලක
ලසනෝබණ ගරු මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම 2019 අයවැය ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවේදී මේ අයවැය සම්බන්ධයෙන් කතා කරන්න කලින් මම හිතන්නේ 1948 ඉඳන්ම අපි රට නිදහස ලැබපු දවස් ඉඳන්ම ඒ පැවතිච්ච ආණ්ඩු හැමදාම වාර්ෂිකව අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම දන්න දවසේ ඉඳන්ම ඉස්කෝලේ යන දවසේ ඉඳන්ම හැමදාමත් කිව්වේ අපේ සමාජ අධ්‍යයන පොතේ ලියලා තිබුණේ අපේ රට ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. මම හිතන්නේ අපි දැන් ඉස්කෝලේ ගිහිල්ලා තව තව වැඩ ගොඩක් කරලා පාර්ලිමේන්තුත් ඇවිල්ලා අවුරුදු 5 වෙනි අවුරුද්දටත් ළඟා වෙනවා. තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. එහෙමනම් මං හිතන්නේ අපේ රටේ හැමදාමත් ඉදිරිපත් කළා තියෙන අයවැය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ රට ඒ පැවති ආණ්ඩු අනුගමනය කරලා තියෙන ආර්ථික ප්‍රතිපත්තීන් වෙන්න පුළුවන් මොනාහරි විශාල අඩුපාඩුවක් තිබිලා තියෙනවා. නැත්තම් එහෙම වෙන්න බෑ. අපි හැමදාම මේ වගේ සංවර්ධනය වෙමින් පවතින නැත්තම් තුන්වෙනි ලෝකයේ රටක් හැටියටම හැමදාමත් මේ විදිහටම ලේබල් වැදිලා මේ විදිහටම ඉන්න. මොකක් හරි අපේ වරදක් තිබිලා තියෙනවා. පාලකයන්ගේ හෝ ප්‍රතිපත්ති තීරකයන්ගේ විශාල වරදක් මොනාහරි අඩුපාඩුවක් තිබිලා තියෙනවා. කොහොම වුණත් මේ ආර්ථික අර්බුදේ අපි රටක් ජාතියක් හැටියට පත් වෙලා තියෙන ආර්ථික අර්බුදේ මධ්‍ය ලක්ෂ්‍ය නැත්තම් අර භූමිකම්පාවක් ඇති වුණාම අපි කියනවා ඒකේ එපිසෙන්ටර් එක නැත්තම් ඒ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්නවා වගේ අපි මං හිතන්නේ තාමත් රටක් ජාතියක් හැටියට අපේ රටේ ආර්ථිකයේ ආර්ථික අර්බුදේ ප්‍රශ්නේ ඒ අපි කේන්ද්‍රය හොයාගන්න මං හිතන්නේ අපි සමත් වෙලාද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. කොහොම වුණත් මේ මෙවර ඉදිරිපත් කළා තියෙන අයවැයත් මං හිතන්නේ අර සාම්ප්‍රදායික ඕනම පවතිච්ච ආණ්ඩුවක් තමන්ගේ අවසාන අවුරුද්දේ ඉදිරිපත් කරන ජාතික මැතිවරණයක් ඉදිරියේ ඉදිරිපත් කරන අයවැය අනිවාර්යෙන්ම ඒ මැතිවරණයක් ඉලක්ක කරලා තමයි ඒ අයවැය ඉදිරිපත් කරන්න අතීතයේ ඒක කරලා තියෙනවා. ඒ විදිහටම මෙවරත් මේ ආණ්ඩුව ඒ මැතිවරණය අනාගතයේදී තව මාස කීපයකින් හෝ අවුරුද්දකින් එන්න පුළුවන් මැතිවරණයක් ඉලක්ක කරලා තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක අපිට නම් පැහැදිලිව පේනවා. නමුත් ආණ්ඩුවෙන් පුන පුනා කියනවා එහෙම නෑ කියලා. කොහොම වුණත් මේකට දාලා තියෙන නම බැලුවහමම අපිට පේනවා මේක මැතිවරණ අයවැයක් කියලා. ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණය. ඉතින් මං හිතන්නේ මේ දුප්පතුන්ට රැකවරණය කියලා කිව්වහම අර හිඟන්නගේ තුවාලේ වගේ දුප්පතා ආයිත රැකවරණය දීම තුළ මේ මැතිවරණයට අවශ්‍ය ඒ පූර්ව කටයුතු සූදානම් කිරීමක් හැටියට තමයි මේ 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 මැති අයවැයේ තේමා පාඩේම අපිට පේන්නේ. කොහොම වුණත් 80 දශකයේ පුරාම අපේ රට පාලනය කළේ මේ අද වගේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. අපි දන්න විදිහට ලෝකයේ බොහෝ රටවල් අද ආර්ථික සමෘද්ධිය කරා ළඟා වෙලා ඉන්න, විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ සහ බටහිර යුරෝපයෙන් මෙපිට ලෝකයේ ආර්ථික සමෘද්ධිය ලබාගත් බොහෝ රටවල් මේ 80 දශකයේ රටවල් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර ආසියාවේ රටවල් කණ්ඩායමක් තමයි 80 දශකයේ මේ ආර්ථික සංවර්ධනය ලබාගත්තේ. ඒ සංවර්ධනය ලබාගත් සියලුම රටවල් ඒකට පදනම අඩිතාලම දාගත්තේ 80 දශකයේ. විශේෂයෙන්ම අපි කියනවා ආසියානු ආර්ථික ව්‍යාග්‍රයන් කියලා, නැත්නම් ඒෂියන් ටයිගර්ස් කියලා අපි අඳුන්වන ඒ රටවල් ගොන්න, විශේෂයෙන් හොංකොං වෙන්න පුළුවන්, තායිවානය, හොංකොං, සිංගප්පූරුව සහ දකුණු කොරියාවකින් රටවල්, මේ සියල්ලම 1980 දශකයේ තමයි මේ ආර්ථික අඩිතාලම දාගත්තේ. නමුත් අපේ ඉතිහාසයේ 1980 දශකයේ අපිට අහිමි දශකයක් හැටියට තමයි අපිට ඉතිහාසයේ අපිට ගණන් ගන්න වෙන්නේ. සමහර විට යුද්ධය හේතු වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපිට අන්තිමට ඉතුරු වුණේ, අද වෙනකොටත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ලංකාවේ කාන්තාවන් විසින් හසුරවන ආර්ථිකයක්. මං හිතන්නේ කාන්තාවන් විසින් හසුරවන ආර්ථිකයක් හිමි රටක් කියලා අපි කිව්වහම විශේෂයෙන්ම ග්‍රාමීය දුප්පත් සාපේක්ෂව අඩු අධ්‍යාපන මට්ටමක් තියෙන කාන්තාවන්,
තව විනාඩි 5ක් තියෙනවා,
කාන්තාවන් තමයි අපේ රටේ මේ වෙනකොට ආර්ථිකයේ හසුරවන්නේ. මූලික කියන්නේ ජාතික ආර්ථිකයේ මර්මස්ථාන, විශේෂයෙන්ම ජාතික ආර්ථිකයේ වැදගත් ස්ථාන කීපෙම, විශේෂයෙන්ම මැදපිරදිග ආශ්‍රිතව කටයුතු කරන්නේ කාන්තාවන්. ඒ වගේම ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන්නේ කාන්තාවන් සහ තේ කර්මාන්තය ආශ්‍රිතව. මේ තුන තමයි අපේ රටේ ජාතික ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ග. මම හිතන්නේ කාන්තාවන් විසින් හසුරවන ආර්ථිකයක් තියෙන රටක් හැටියට තමයි අපිට අකමැත්තෙන් වුණත් කියන්න වෙන්නේ. ගරු මූලසුන මන්ත්‍රීතුමනි, මේ අයවැය විශේෂයෙන්ම මේ අපේ මුදල් ඇමතුමා ආරම්භයේදී, විශේෂ මට මතක ආකාරයට ඔක්තෝබර් මාසයේ දෙවනි සතියේදී විතර, අපි ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ආණ්ඩුවේ ඉන්න කාලේදී අපේ ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපි මන්ත්‍රී කණ්ඩායම මුණගැහෙන අවස්ථාවකදී මුදල් ඇමතුමා කිව්වා මේ ඉදිරිපත් කරන්න යන අයවැය, ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කරන්න තිබුණු අයවැය, මං හිතන්නේ ඒකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි කරලා තින්නේ. අර මැතිවරණයට අවශ්‍ය මූලික අඩිතාලම් විතරයි මේ මාස 4කට විතර පස්සේ දාලා තින්නේ. එතුමා මුදල් ඇමතුමා කිව්වේ මේක මේ කෙආරින් බජට් එකක් කියලා. කෙආරින් බජට් එකක් කියන්නේ නිකන් එතුමාගේ අදහ වචනේම තමයි කියාරින් බජට් එකක් කියන්නේ. ඉතින් ඒකේ කියාරින් කොටස් හැටියට විස්තර කරාම අපේ ආර්ථික විශේෂඥ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා ගත් කටටම කිව්වා. ඉතින් ඒ කොටසත් හොඳයි. ඔය සැනිටරි ෆැසිලිටීස් ඒ වගේ ඒවත් හොඳයි. ඉතින් අපි ඒ වුණාට මේ රටක් හැටියට 21 වෙනි සියවසේ අපි රට ලෝකෙට අලුත් රටක් ජාතියක් හැටියට මුහුණ දෙන විදිහ මේ මොනා හරි මුදල් ඇමතුමුණේ ඇතුළත් කරන්න ඕන නේද කියන ප්‍රශ්නේ එදා අපේ සරත් අමුණුගම ඇමතුමා ප්‍රශ්න කරා අපේ ජනාධිපතිතුමා ඉදිරියේම. මං හිතන්නේ අපිට ඒක තමයි ඒ අපේ අමුණුගම ඇමතුමා එදා කරපු ප්‍රශ්නෙම තමයි අපිට දැන් අහන්න තියෙන්නේ. මං හිතන්නේ කෙආරින් බජට් එකේ මේ අයවැය විශේෂාංගය හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ සැනිටරි ෆැසිලිටීස් නැත්නම් මේ වැසිකිලි පහසුකම් සැපයීම කියන එක. මං හිතන්නේ ඒක අත්‍යවශ්‍ය මූලික අයිතියක්. මං හිතන්නේ ඒක නමුත් අයවැයේ වැඩිම කතා බහට ලක් වෙන කොටස බවට පත් වෙලා තියෙනවා. මේක අපි 21 වෙනි සියවසේ නූතන රටක් ජාතියක් සංවර්ධිත ජාතියක් බවට අපි යන්නේ කොහොමද කියනට වැඩිය මෙන්න මේ වගේ චූටි චූටි ප්‍රශ්නත් එක්ක අපි කොටු වෙලා ඉන්නවා කියන කාරණේ ඉස්මතු කරන්න වෙනවා. කොහොමුණත් අර මම මුලින්ම කිව්වා වගේ ගරු මන්ත්‍රීතුමනි, මේක මැතිවරණ අයවැයක් කියලා අපිට ඔප්පු කරන්න කරුණු ගණනාවක්ම තියෙනවා. ඒක තමයි දැන් ගම් පෙරළිය වැඩසටහනට මිලියන 48,000 වෙන් කිරීම තුළ පේනවා. අර සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂයේ පොඩි බීතිකාවක් තියෙනවා. මේ ගම තාම විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට නෑ. ඒක පොඩ්ඩක් ඡන්ද සීරුමාරු කර ගැනීම සඳහා තමයි මං හිතන්නේ මේ ආකාරයේ ගම් පෙරළිය වගේ වැඩසටහනකට මේ අයවැයේ මූලිකම ස්ථානය ලබා දෙන්නේ. මොකද නැත්තම් අපි අනාගතයට රට ගෙනියන රට සංවර්ධිත ආර්ථිකයේ ප්‍රශ්නේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන කරුණුවලට වඩා මේ ගම එක්සත් ජාතික පක්ෂයට හරවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් හැටියටයි මම ගම්පෙරළියේ වැඩසටහන දකින්නේ. ඒ වගේම මේක මැතිවරණ අයවැයක් කියලා අපිට තවදුරටත් පේනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකා තරුණ සේවා සභාව වටා ගොනු කරලා තියෙනවා. මම අපේ මුදල් ඇමතුමාට යෝජනා කරනවා තරුණ ව්‍යවසායකයෝ හදන්න අවශ්‍ය නම්, ඇත්තටම හදන්න අවශ්‍ය නම් අපිට ආයතන තියෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය, නයිට, කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඒ වගේම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ආශ්‍රිතව අපේ නව නිපැයුම් තරුණ නව නිපැයුම් කරුවන් විශාල පිරිසක් ඒ පේටන් බලපත්‍ර අරගෙන ඉන්නවා. මෙන්න මේ අයව එකතු කරගෙන, මේ අයව මූලික කරගෙන මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කරනවා. තරුණ සේවා සභාව වටා විශාල තරුණයන් පිරිසක් ඉන්න පුළුවන්. මම දන්නේ ඒ අයට කොච්චර මේ නව ව්‍යවසායක තරුණ ව්‍යවසායකයන් හැටියට වර්ධනය වෙන්න අවශ්‍යද කියලා. කොහොමුණත් මේ තුලත් පේනවා මේ තරුණ සේවා සභාව ආශ්‍රිතව විශාල ලක්ෂ ගාණක් තරුණයන් එකතු කරගෙන යම්කිසි ආකාරයක ඉදිරි මැතිවරණයකට මුහුණ දීමේ අවශ්‍යතාවය එතුමන්ලට තියෙන ආකාරයක් පේනවා. ඒ වගේම අර මම මුලින්ම කිව්වා වගේ මේ දැන් ලක්ෂ 10කට වැසිකිලි පහසුකම් නැහැ කියන එක තමයි හැමතිස්සෙම කතා කරන්නේ. ඉතින් මම හිතනවා මේ සංඛ්‍යාව නම් යම්කිසි ආකාරයකට එක්සජරේට් කළා කියන සංඛ්‍යාවක් හැටියට තමයි කියන්න ඕන. මොකද අපි ජාතික අයවැයක මේ වගේ කරුණ මූලික කරුණු මම හිතන්නේ කතා කළ ජාතික මට්ටමේ මහා පරිමාණයෙන් කතා කළ යුතුද කියන ප්‍රශ්නත් එනවා. අපි දන්නවා
කාල අවසන්යි.
බට විනාඩිය එකක් පමණක් දෙන්න. ඉතින් මේ වගේ කරුණු ගණනාවක් තියෙනවා. මම අනිත් ප්‍රශ්නේ තමයි මං හිතන්නේ විශේෂයෙන්ම මේ ලක්ෂ 10 ගානෙන්න ලංකාවේ දූපතක් හැටියට ගරු මන්ත්‍රීතුමනි තියෙනවා. මේ වෙරළ ආශ්‍රිතව, වෙරළ බඩ ප්‍රදේශය ආශ්‍රිතව විශාල ලක්ෂ ගානක් පවුල් ජීවත් වෙනවා. ඒ අයට ඒ වෙරළ භූමියේ පිහිටීම අනුව ඒ වැසිකිලි හදාගන්න බැරි වෙති. මං හිතන්නේ මේ ලක්ෂ 10 එතනින් හැදෙනවද කියලත් මට සැකයක් හැදෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මේ සමෘද්ධිය ලක්ෂ 6කින් පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීම මං හිතන්නේ සම්පූර්ණයෙන්ම මැතිවරණයේ ඉලක්ක කරගත් දෙයක්. හැමදාම එක්සත් ජාතික පක්ෂය කියන්නේ සමෘද්ධි ව්‍යාපාරයට යම්කිසි ආකාරයක වෛරයේ දෘෂ්ටි කෝණයකින් බලුවේ. නමුත් මේ අවස්ථාවේදී පමණක් අර ප්‍රේමයයි වෛරයයි වගේ දැන් ඒක මිශ්‍ර වෙලා සමෘද්ධි ව්‍යාපාරයට ආදරය කරන තත්ත්වයකට පත් වෙලා තියෙන ඒ ගැන එක පැත්තකින් අපි සතුටු වෙනවා. අපි අපේ 1994 චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව ගොඩනගපු මේ ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂයත් මේ වගේම ඉදිරියට පවත්වාගෙන යන්න ඒ ගනු ලබන කාර්යභාරය වෙනුවෙන් කොහොමවත් මේ ආකාරයෙන් විශාල කරුණු ප්‍රමාණයක් මේ අයවැය ලංකාවේ අනාගතය පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරලා නැහැ. මේ ඉදිරි 2019 හෝ
2020
මැතිවරණයක් වෙනුවෙන් කියන යොමු කළ අවධානය යොමු කළා තියෙන කියලා මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ගරු විජේතුංග
මුලකනුර මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන්ම අපේ රජයටත් මුදල් නැවතුන ස්තුතිවන්ත වෙනවා. හැමට දෙනාටම සතුටුයි හැකියි කියලා අපිට කියන්න පුළුවන්. මං හිතන්නේ අපේ ගරු මන්ත්‍රීතුමා මෙතුමා දැන් අතරු ගරු මන්ත්‍රීතුමා කිව්වා මේක මැතිවරණ අයවැයක් කියලා. මං හිතන්නේ මැතිවරණ අයවැයක් නම් මං හිතේ මීටර වෙනස් වෙන්නට ඕන. එතුමාලා අපි අහන්න කැමති රාජ්‍ය සේවකින් අපි පඩි වැඩි කළේ රුපියල් 10,000කින් ඒ කාලේ 2015-16 මැතිවරණ බලාගන්න නෙමෙයි. අවසර මිල 140 අඩු කෙරුවා. හොඳම් පාසල් ළඟම් පාසල් මං හිතන්නේ විශාල වැඩපිළක් සිද්ධ වුණා. ඒකේ මම දන්න හැටියට ඒ වගේ යෝජනා මහා මාර්ග අධ්‍යාපනය සෞඛ්‍ය අංශයෙන් පහුගිය අවුරුදු තුනේ වුණා කියලා කියන්නට ඕන. ඒ වගේම දැන් මේ ගම්පෙල්ලිය ගැන විශේෂයෙන්ම අපහාස උපහාස කළා. පහුගිය අවුරුදු මං හිතන්නේ 100,000 මන්ත්‍රීවරු දුන්නා තමන්ගේ මැතිවරණ කොට්ටාසේ දිනු කරන්න. අපිවට කටයුතු කළා මං හිතන්නේ ආරම්භ කළා. මගේ නම් ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් අවසන් කළා. ආණ්ඩුව බලෙන් අයින් කරපු නිසා සමහර ස්වේච්ඡා සංවිධාන මේ කටයුත්ත කරන නිසා මේ මුදල් අහ ගියා. දැන් මෙවරත් මුදල් දීලා මං හිතන්නේ විශාල වැඩකට ආසියක්. මං හිතන්නේ මුදල් ලැබෙතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මන්ත්‍රී වුණාට පස්සේ ගමට ගිහිල්ලා කොන්ද තියාගෙන වැඩ කරන්න පුළුවන් විශේෂ මුදල් ටිකක් අපිට දුන්නා. පන්සල් හදන්න පුළුවන්, කීඩා පිටි හදන්න පුළුවන්, මාර්ග හදන්න පුළුවන්, සෞඛ්‍ය පහසුකම් දෙන්න පුළුවන් තනි පරස්සක. අපේ හිටපු ගරු අමාත්‍යතුමා මෙතනදී මම හිතන්නේ කියලා ගියා එතුමල්ලා ගම සංවර්ධනය කළ අවුරුදු ගාණක් ගම්පිලෙන් වැඩ කරන්න නැහැ කියන එක. මම දන්න අරිසිසිකොළ අපේ දිස්ත්‍රික්කේ නම් පහුගිය කාලේ හදෝ පාරවල් අඟල් 4යි විශාල වශයෙන් කැඩී බිඳිලා කියලා මම හිතන්නේ සමහර තැන්වල පාර තිබුණ දැන් තත්පත්ලා තියෙනවා. අපි හදන පාරවල් අඟල් 6යි අපි හොයලා බලනවා වංචා කළ හොරන් කළ අපි නම් සල්ලි ගන්න දෙන්නේ මම නම් ගන්න දෙන්නේ හැම ගමකටම යනවා. දැන් ඊයේ දවසේ අපේ ආසනේ ගම්පෙරළි ව්‍යාපෘති 170ක් එක දවසේ එක වෙලාවට පටන් ගත්තා. ආර්ථික සංගණනලට මහතුරු මම බාර දුන්නා. ඒක සමුර්ධි මහතුරු මම බාරව ගාවෙකට බාරන් දෙකුවා. ගමේ කවුරු කොන්ටැක්ට් එක්කලා මේක හොඳට කරනවාද කියන එක. හැබැයි පහුගිය කාලේ මෙහෙම කෙරුණ නැහැ. ආර්ථික සංගණනලට සාක්ෂියට ඉන්නෝ බලපෑම් තිබුණා. ග්‍රාමවල බලපෑම් තිබුණා. පාරවල් ටික ඇල්ල බිඳලා ගියා. දැන් තමුන්න මේක ඇත්ත අපි ඇත්ත සින් කතා කරන්න ඕනේ. අපි කවුරු විශ්ස කරන්න යනවා නෙමෙයි. අද හදලා පාරව පහුගිය අවුරුදු දෙක තුනේ හදපු පාරවල් අඟල් 6ට හොඳට ලස්සන දිනනවා. දැන් පහුගිය 17 විශාල ගංගතුරක් ආව තිබිච්ච පාරවල් ඔක්කොම ගැලලා ගියා. විශාල වශයෙන් පාරවල් හදන්න සිද්ධ වුණා. අපි මේ පාරවල් රාශිය හටේ මොකක්ද උනේ සංගත කරන දාන මම කියන්නට ඕනි. විශේෂයෙන් රත්නපුර ඇතුළු කොටස කැබිනට් එකතුමල්ලා පාව හිටියා. කිසි දවසක කරන්න බැරිච්ච සංවර්ධන යෝජනා රාශියක් මම කරගත්තා. රත්නපුර නගරේ වටේ එකම කාපට් පාරක් හදලා තිබුණේ නැහැ. අපි හදාගත්තා. රත්නපුර දිස්ත්‍රික්කයේ ලොකු ව්‍යාපෘතිය හත් පාරක් පාලන් තිබුණ මුල්ගතිය පාලමක් හදලා මගේ අගමැතිතුමා අපි ලබන මාසෙ වෘත්ති ගන්න එක්ක යනවා. ප්‍රධාන විකල්ප මාර්ගය රත්නපුර නගරේ මම දන්නේ හැටියට. බයිපාස් එකක් කියලා තිබුණා මම හිතන්නේ අවුරු ගාණක් වෙන් කළා මුල් ගලා තිබ්බා. ගියේ අය වෙනකම් අපිට විශ්වාසයක් තිබුණේ නැහැ ඒක කරගන්න. මං හිතන්නේ බිලියන 9ක් මත අයවැයම සඳහන් රතපුරා බයිපාස් එක කියලා. ඒකට සල්ලි ලබා දීම ගැන මම අත් වශයෙන්ම අපි රතපුර දිස්ත්‍රික්කයේ වෙනම ජනතාවට ලැබෙන සහනයක් අපි මුදල් ලැබෙන්නට වරත් මහාමාර්ගයන්ට මෙයාලා ස්තුතිවන්තයි දෙනවා. තව පාරවල් විශේෂයෙන්ම රතපුර දිස්ත්‍රික්කයේ පාරවල්. තේ ආර්ථිකයේ තියෙනවා, මැණික් ආර්ථිකයේ තියෙනවා, රබර් ආර්ථිකයේ තියෙනවා පාරවල් මම හිතන්නේ බොහොම දුර්වලයි. මං හිතන්නේ අධිවේගී මාර්ගයක් මේ අවුරුද්දේ පටන් ගන්නකොට ඒකටත් මම හිතන්නේ එමෙතුමාරි ස්තුතිවන්ත වෙනවා කවදාවත් මේක පටන් ගත්තේ නැහැ. විශේෂයෙන්ම පහුගිය ගම් වතුරේදී අපි මේ ගම් පෙරළියේ කිසි කෙනෙකුට අතපොවන්න ඉඳ හැම ගමන කියලා අපි යෝජනා ගත්තා. පොහොට්ටුවේද ශ්‍රී ලංකාවේද ඔක්කොම යෝජනා කරනවා. ඒ පොදු අපි යෝජනා ක්‍රියාත්මක කළා. අපිට අගමැතිතුම උපදෙස් දෙන්නේ ඒ ආකාරයට. පක්ෂ ભેදයක් නැතුව සිල්වාංගම සහයෝගයෙන් වැඩකටයුතු මම දැන් ඉති කරනවා. මගේ ව්‍යාපෘති දෙක මම දැන් අනිත් දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ එහෙම කරේ. අප්‍රේල් 5 වෙනිදා ඉඳලා අප්‍රේල් 30 වෙනකොට සියලුම ව්‍යාපෘති අපි විවෘත කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ ඊයේ පෙරේදා පටන් ගත්තේ. දවස් 20ක පාරවල් හයිවෙන්ඩ කාලයක් යනවා. ඒ නිසා මම එමෙතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අනික මේ සමෘද්ධි වර්ධන ගැන කතා කළා. දරු මුළුදාසන උඩ මන්දීතුමනි 14 ලක්ෂයක් එන්න පුළුවන්. මම කියන වකීමක් ඇතුව හරි සමීක්ෂණයක් කළොත් 1 දශලක්ෂයක් නෑ සමෘද්ධි ගන්න සුසු උදවිය. පහුගිය කාලේ මම දේශපාලනික කතා කරනවා නෙමෙයි මේ. සමහර කණ්ඩායමකට මේක ලබා දුන්නේම නෑ. 5 ලක්ෂයක් දෙන්න හදනවා වෙන්න පුළුවන්. මම යෝජනා කරන මුදලෙන් නිලිමක් කරනවා. සමෘද්ධි අමතුමා නිලිමක් කරනවා. දෙන්න සුසු පුජ්‍යලයෝ සියලුම පක්ෂවල නියෝජිත දාලා සියලුම පක්ෂ නියෝජිත දාලා මන්ත්‍රීවරු හැම පැත්තෙම දාලා කොමිටියක් පත් කරලා ප්‍රසිද්ධ පන්සලකට ඉඳලා පාසලකට ගෙනල්ලා තෝරන්න. එදාට තියෙන මේ කට්ටිය ගොඩක් අයින් හිටිනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර තැන්වල අපේ ආසනේ තේ අක්කර 10 තියෙන හැට තාමත් තියෙනවා. ලොරි 4 තියෙන මාග ලිඛිතව තියෙන ලැයිස්තු. ඉතින් මේක තමයි සමෘද්ධි ව්‍යාපාරේ. නැති එක්කෙනාට කොහොමවත් ලැබිලා නැහැ. මේ 6 ලක්ෂෙන් ගත්තොත් මම දේශපාලන පස්සේ එකපැත්තට දාන්න පුළුවන් මේ කණ්ඩායම. මම කාටවත් සමෘද්ධි යම් සමහර දැන් අර සමෘද්ධි දෙන්න එපා කියලා තියෙනවා. අලුතෙන් තෝරන්න. අපේ මෙතන කොට්ටාසේ එක ප්‍රාදේශීය කොට්ටාසේ සමෘද්ධි යම් මන්ත්‍රීවරේ සම්බන්ධ වෙලා මාතෘ සරයක් දෙසලා සමෘද්ධි සාහනද අලුතෙන් දෙනවා. වැඩි දිහිම නාව දෙනවා. අපි දන්නේ කොහෙන් දෙනවද කියන එක. ඒ නිසා මේවත් සාධාරණ වෙන්නට ඕනේ. දැන් වැසිරී නෑ කියලා අපේ මන්ත්‍රීතුමා කව ලස්ස 10කට නෑ කියලා. හරි සමීක්ෂණයක් කළා ඇතිනු පුළුවන් තාමත් තේනවා. රත්නපුර නගරේ මහනගර දබාසීමා ඇතුලේ පාම් ගන් වතුයයි නිවාස 65කට තියෙන වැසිකිලි දෙකයි. වහලෙත් එමෙනවා. අපිට මම පෞද්ගලිකව කියන්නේ මම දීප දෙවල් මම කියන්නේ පෞද්ගලිකව ටකරම් පහ පාරක් දුන්නයි. පෞද්ගලිකව අඬුත් දුන්නේ. අපේ අනුගල තමයි දෙන්න බැරුව අපි දෙන්න යනවා. දැන් මේ සියලු නිවාසවල අපි දෙන්න යනවා. අමානුෂික සීඩ්ල මෑණිවරුපත් වෙන්නේ අර දරු මන්ත්‍රීවරේ ඉපස්සෙ කිව්වාගේ මේ අර තට්ටු නිවාසකම හදන්නට ඕනි. හදලා ඒගොල්ලන් බාර දෙන්නට ඕනි. පර්චස් හතක් දෙනවා. ඒකත් හොඳයි. හොඳ වැඩි පිළිම් මන් දන්නේ නැහැ. හොඳම වැඩි පිළිම්. වතු නිවාස 65කට තියෙන වැසිකිලි දෙකයි. දැන් බලලා වලවල හරන්න කියලා පහුගිය කාලේ අපේ රාජ්‍ය කාලෙම තාම කෙරුණේ නැහැ. වතු යටිතාලේ පාසුකම් ඇමතිවරු ඉන්නවා. තවත් ගොඩාක් ඇමතිතුමන්ලා ඉන්නවා. අපි දැන් සාකච්ඡා කරන මගේ හරිම කනගාටු ජීවිතයක් මේ වතු වල ජනතාව ජීවත් වෙන්නේ. ඡන්ද කාලේ ඕනි කියන අපිට තමයි තවත් පස් වල තමයි තේ ඇත්තම මේ ඇත්ත ඇත්තටින් කියන්නට ඕනි. ගිහලා බලන්න පුළුවන්. දැන් සම්බුද්ධිය ගම්පෙලි ගැන කතා වෙන්නේ නැහැ කියලා ඇහිලා පෙන්න මම ඉන්නේ අපි දිස්ත්‍රික්ක පෙන්න අපි කරන වැඩ. අර යමියා විතර කෙනෙක් වැඩක් නැහැ දේතපල විවත කරන දැන් කොහොමද මේක ඡන්ද ඡන්ද අවැක්කුව ඡන්ද වෙනා මිටිලිවල ඉතිපත් කරනවා. ඒතකොට තමලා දන්නවා ඒ කාලේ ඡන්දයක් කරනොත් මේ වගේ දෙයක් ඉතිපත් කරා කියලා. නමුත් එතුමලන් බියක් ඇදගෙන මේ අය හොඳයි කියන්න බැරි යනවා. මැතිවරය කියලා කියනවා. මං හිතන්නේ මිනිස්සු කොච්චර කන්න දුන්නත් ගරු මන්ත්‍රීතුමලා දන්නවා එතුමලා දන්නවා ඡන්ද දෙන්නේ. ඒ වෙලාවට කවුරු පිටින් ගිල්ල මොනාද කවුරු කියනවා ඔය කවුරු මං කියන්නේ කවුද කියලා මොනාද දෙයක් වුණා යට තමයි ඡන්ද දෙන්නේ. බොරු රියක් කියන්න ඕනේ. ඈ දේශපාලනේ මේ පාර්ලිමේන්තුවට කියන්නේ. ජනාධිපතිවරුන් යටිව ඡන්දයෙන් පහුගිය ජනාධිපතිවරුන්ගේ මුළු රටම දුන්නා අපේ වර්තමාන ජනාධිපතිවරට. රටේ තිබුණු අසාධාරණකම් යම්නම් අල්පවට නිසා. එතුමාත් පොඩි පොඩි ප්‍රශ්නයක් කියලා දැන් හිතන්නේ ආයෙ වෙනස් වුණා. ඔය දේශපාලනේ හැටි. මාගෙද එක්සත් ජාතිවාදී මන්ත්‍රී කණ්ඩායම තරම් මෛත්‍රීපාල සිරිසේන මෙතුමා ජනාධිපතිවරට වේසිච්ච කණ්ඩායමක් නැහැ. නමුත් ඒක අමතක කරන්න පුළුවන්. නමුත් දැන් එතුමාට එතුමාට දැන් උනක් පුළුවන්. ඒ කරපු ජන එක්සත් ජාතික පාර්ශ්වය සාධාරණ සිද්ධුන්නේ පහුගිය ඉතිහාසය. පාරල් හැදුවෙත් ඒ වගේ දැන් තමයි බලලා. විදුලි නැති වුණත් ඒ වගේ දැන් දේවල් බලලා. දැන් රත්නපුර දිස්ත්‍රික්කේ ගත්තොත් මම හිතන්නේ තේ හබර යනකොට ප්‍රධාන ඒ දෙක පුරත් වැඩියෙන් ආ දැන් ඉන්නේ මිනි කර්මාන්තේ. පහුගිය ගංගාතුරේ ඇල්ලදොල ගංගා විනාශ වෙලා ගියා. තවමත් මම හිතන්නේ ඉතිහාසයේ මම එන්නම් පෙර මත්තුමාට සිහි කරන්නට ඕනි මේ මණික් කර්මාන්තය එළියට ගත්තේ රහසිගත කර්මාන්තයක් හැටියට මණික් කර්මාන්තය එළියට ගත්තේ දිවංගත ආචාර්ය එන්නම් පෙර මත්තුමා සීමා සහිත 14ක් අතේ තුන මණික් ව්‍යාපාරය අපේ සිංහල දෙමළ මුස්ලිම් සිල් දාන අතර ඇවිල්ලා මුළු ලෝකෙටම සම්බන්ධ ව්‍යාපාර මම හිතන්නේ කටයුතු කළා මණික් සන්තාව පිළිලා ඉන් පස්සේ මම හිතන්නේ විවෘත ආර්ථිකය නිසා අහක දාපු විසිකල්ල දාපු මණික් කැලි ගන්නත් මම හිතනවා මේනකොට අද වෙනකොට ලෝක ඉතිහාසයේ කිසිම දවසක නැති වටිනාකමක් අද මණික් වලට දෙනවා මේ පහුගිය මාස 3-4 මණික් කර්මාන්තය හරියට අත ගැහුවොත් රජයක් හැටියට මේක ඇමතුමාගේ ජනාධිපතිතුමා අපේ පළාතේ දහස් ගණන් මේ මණික් කර්මාන්තය ජීවත් වෙනවා අවුරුදු 2000-2500ක් ජනතාවට රටේ ප්‍රතිනිධි කාලේ ඉඳලා ඔය ගංගාවල් වල ඇලදොලවල් වල උදැල්ල දාලා කූඩේ දාලා පොඩි වැටියක් ගහලා මිනිස් ගන්න තත්ත්වයක් තුනක්. පෞගේ කාලේ තිබෙච්ච යම් යම් අපහසුතාවයන් නිසා ප්‍රශ්න නිසා මිනිස් කර්මාන්තේ ඒක නවත්තලා මම නීතියකුත් දැම්ම ජනතුමා. පස්සේ ජනතුම අපි කතා කෙරුවා. පස්සේ පස්සේ ඔක්කොම කතා කළා. පොලිසියෙන් අල්ලනවා. පැපනක් දහස් දඩ ගහන එක්කෙනෙකුට. ඒක නැති කරලා තියෙන දැන් තාවකාලිකව. හැබැයි මේ රාජ්‍ය නිලධාරින් මැණිකලක් දැකපු නැති පතලකට බැස්සේ නැති ගඟක් නොදැපු කට්ටිය තාම එක නීතිය තත කරගෙන ඉන්නවා. උදැල්ලේ කුඩ උදැල් නැතුව වැලි අරන් මැණික් කුඩ දාන්න බෑ. එතුමාල්ලා කියනවා ජනාතුමා කියනලු උදැල්ල දාන්න කියලා. ජනාතුමා පිස්සෙන් නෙමෙයි. හොඳ බුද්ධිමතෙක්. එතුමා අපි ඉන්නේ කොහොමද උදැල්ල දාන්න ජේතුමා මේ මෑතකෙත් අපිට උසේ සම්බිල අන්න ඔයාලා එල්ලෙම හිටගෙන ඔක්කොම පද්දුත් විපස්සේ මැනික් කුඩ උදැල්ලෙන් කුඩේ කරා. දැන් පණිනවා දැනුත් මේ අවුරුදු කාලෙ එන්නේ. 10000 10000 ගාණක්. ගඟට බැලලා ලොලුට බලලා උදැල්ල දාලා ගඟට අහිරගෙන අපි විරුද්ධයි. ගඟ ඉවරකරන එකට විරුද්ධයි. බැකෝ ගඟේ දාන අපි විරුද්ධයි. අරකින් 1000 මේ දුප්පත් මිතු ගමේ ආල්පාය වෙල්ටියක් කොට දා ගන්නවා. පොලිසිය යන විශේෂකාර බලයක. මේ පෙරදා රුපියල් 500 ගාණක් අතර ගියව 10 දිනක් දුක 3 දින බේරලා තිබුණා. අපි ගොඩාක් කට්ටිය එකතු කළ තමයි සල්ලි ගෙව්වේ විශේෂකාර බලකාය. විශේෂකාර බලකාය මේ පතල්කම් ගුරු අල්ලන්න මේ දාන්න ඕනේ. කුඩු කාර්යය වල්ලන්න. ගංජා කාර්යය වල්ලන්න.
ගොඩ ප්ලීස්. අන්ඩ්‍රස් ගරු අන්ඩ්‍රස් සිට්නි ජයරත්න මහතා මූලසන්ට.
මන්ත්‍රීතුමාගේ අපි ජනතුමා නැවතත් දැනුවත් කරන බලාපොරොත්තු වෙනවා මේ අසාධාරණ විශේෂකාර බලකායට මම හිතන්නේ ගනුදෙනුවක් හම්බ වෙනවා මම ඇල්ලුවා මේ මුදලක් ඒකට තමයි මේ මම හිත අතනු ගන්නේ මිස්සු මුදල් ගෙවන්න බෑ මේ මිනිසුන්ට අසාධාරණ දඩ කාලා ඉතිහාසයේ අවුරුදු 2500 කරගෙන රස්සාව ගඟ හොඳට තිබුණා ඉවුරු කරන්නේ නැහැ කලේ දිගට රස්සා මේක නැතුණා මගදී රත්නපුරේ ජනතාව වැඩිපුර ජීවත් වෙන මැණික් කර්මාන්තයෙන් ගොඩාක් තරුණ තරුණියොත් මං හිතන්නේ උඩිනල වැඩ කළේවා සම්බන්ධ වෙනවා දෙමපුවේ සම්බන්ධ වෙනවා ඉල්ලීමක් කරන සම්බන්ධ වෙන මුදල් එමුතුන් ඉල්ලීමක් කරනවා මේ උදැල්ල දාලා කෝඩේ දාලා අදින එක පොලිසිය දාලා නවත්තන්න කියලා මේක ජනාධිපති මහත්මයාට තාම යන්න ඇති මම දැන් මේ ළඟදී හම්බෙච්චා විතුමා කතා කළා මේ උසාවියේ මොකද මම අන්න මැණික් කර්මන්ත ලබා අපට දුන්නා කියන එක තමයි මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න අපේ කියලා අපේ මූලසන රුඩ මන්තුමාගෙන් අදාළ අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළා ඒ වගේම මම හිතන්නේ ලෝකේ ලංකාවේ තමයි ප්‍රථම හොඳම මැණිකල් ලැබෙන්නේ ඉතිහාසයේ වර්තමාන අනාගතයේ තියෙන දේ මම දන්නේ නැති ඉතින් ලෝකේ ජාත්‍යන්තර වෙළඳපොළ දින බැංකොක් වල තායිලන්ත වැනි කම්පැනි ඉතරට මේ තියෙන ගල්ටි ඔක්කොම අරන් යනවා අන්තර රටවල ගේනවා අපේ ලංකාවේ ලක්ෂ 4ක් මැණික් කැපුම් කර්මාන්තයේ මේ පැත්තේ ලක්ෂ 10ද 12ද 15ද 20ද දෙනවා මම හිත කර්මාන්තයට මේකට විශේෂ අවධානය කරන්න අවුරුදු ගාණක් දැන් මැණික් කර්මාන්තේ මම හිතන ගොඩනැගිල්ලක් හදනවා වෙළඳපොළක් හදනවා මම දන්නේ නැහැ අපි යෝජනා කළේ ආරම්භ කළා තුන එකක් දැන් මම හිතන් తాවකාලිකව අඩපණලා තියෙනවා ඒ නිසා මම විශේෂයෙන්ම අවධානය කරන්න ඕනි පත්තපුර නානගරයේ අක්කර 10ක් මේ මැණික් කර්මාන්ත වෙන් කළා කියලා හොඳ ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්. මම හිතන්නේ මේ චොපර් භාණ්ඩ තැනක් එතන හදන්න පුළුවන්. කුඩා සාමාන්‍ය හොඳ වෙළඳපොළ දැක්කාන් ටිකක්. ඈ ඒ වගේම සංචාරක හෝටල් කීපයක් දාලා එතන හැදුවොත් මම හිතන්නේ ලංකාවේ මේ ලෝකේ තියෙන හොඳ මම හිතන්නේ මේ ජනාධිපතිතුමාට මම අපි සම්බන්ධ වෙන කාලේ මේ ටික දුන්නා. ඒකම යට ගිහලා ඉතමන් දන්නේ නැති. ඒ නිසා මැණික් කර්මාන්තයෙන් මම හිතන්නේ මේ රටේ විදේශ විනිමය තරක් නෙමෙයි අයවැය පියම් ප්‍රොතත ගන්න පුළුවන් තාමත් ලෝකේ ලංකාවේ මේ මැණික් කර්මාන්තය ගොඩ නැගුවොත් අපේ රට කාටවත් නැවෙන්න ඒ තරම් වටිනා මැණිකල්. අද මං හිතන්නේ කරු මූලාසන මන්දිතුමනි මමත් මැණික් කර්මාන්තය ඉදිරියට යන නිසා දෙනු කරන්න බලව කරනවා. ලෝක ඉතිහාසයේ කවදාකවත් නැති ආකාරයේ මැණික් මිල ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර වටිනා පොකද සමහර අයපේ මැණික් ගන්න බැරි නිසා ලයිසන් එකක් ප්‍රමාදයට පිටරටින් ගේනවා ගිහිල්ලා. ට්‍රප් ගල් අපලපු දන්න තියව ඒවටත් බද්දක එකන නිසා මහත් අර්බුදයක් පම ඉල්ලීමක් කළා මුදල් ලැබෙතුමානුත් ඒ සම්බන්ධ සාකච්ඡා කළා පිටරටින් අපේ අය කියන ගල් ට්‍රප් ගල් බද්දක අය කරන්න දෙම අපිට සහනයක් එක මන් දන්නේ නැති ඉතින් විශාල සහනයක් වෙලා විශාල මං හිතට හියත එකක් ලැබෙයි මම දැක්කා මේ මේ අයවැය පොතේ කපා උපදමන මැණික් වලට බද්දක් නිදහස් කරන කපා උපදමන වගේ අරගත් නිදහස් කරන්න තෝනි පහුගේ ගං අතුරේ අපේ පළාත විනාශ වුණා ආධාර දුන්නා ඒකෙදි තසාරණ සිද්ධ වුණා මම දන්න හැටි ලක්ෂ වලින් ගත්තොත් 90500 ආධාර දෙල් කියලා ලක්ෂ 12ක් දුන්නා ලක්ෂ දුන්නේ නැහැන්ට ලක්ෂ 4ක් දුන්නා ගෑ ඉඩමක් ගන්න තවමත් අපිට බැරිලා තියෙන වතු අධිකාරියේ නිසා වතු කම්පැනි කාරණේ බරවත් අසාධාරණකම් නිසා පවුල් කීපයකට ඉඳන් ලබා දීම සම්බන්ධව ඒකත් අපි දැන් මම ඊළඟ මාසේ ආයෙදික කතා කරන්න බලාපොරොත්තු වෙනවා සමහර ඉල්ලාරින් හොඳට කටයුතු කළා සමහර ගාමිලාරින් සමහර ආදිත සිංහ සමහර අය දේශපාලනයෙන් බලපාලා තවමත් ඉන්නවා ගං අතුරේ රුපියල් 10000ක් ආදර නැමෙච්ච යුදුවේ අපි අභියාචනා කරන්න කියලා තියෙනවා ලොකු ගාණක් නෙමෙයි 4500ක් ඉන්නවා එයාට කිසිම විසම අගමැතිතුමාගේ අගමැතිතුමාගේ අභියාචනා දාන්න දෙකුවා ඒ මුදවත් ලැබෙයි කියලා විශේෂයෙන් විශ්වාස කරනවා ඒ වගේම රත්තරු නගර සංවර්ධන කරන්න බයිපාස් එක ලබා දෙන්න පහුගිය කාලේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
වෛද්‍ය විද්‍යාලේ හදනවාක විදමක් වෙන් කළේ හැදුවේ නෑ අපේ තල්තා අතුගොල්ල රාජ්‍ය ඇමතුමා උසස් අධ්‍යාපන මේ කිරල මෙතුමා සම්බන්ධ වෙලා කෝටි ගාණක ගොඩනැගිල්ලක් විගණක දෙපාරම හදල පිටිය අරගෙන අපි අලුතෙන් මුදල් ගෙවලා වෛද්‍ය විද්‍යාලේ සපරකම අපි ආරම්භ කළා ඒකන අපි රාජ්‍යයටත් අපේ ගරු ඇමතුමලා සතුටුවන් දෙනවා අපි ශීර්ෂණ රෝලක් කළා අවුරුදු ගාණක් කරන පාලන්ටික හදාගත්ත පාරල්ටික හදාගත්ත තවත් පාරල් රාජ්‍යරත්න රජ්‍යන ප්‍රධාන දේ මැණික් කර්මාන්ත දිනු කරගත්තොත් මාර්ගට දිනුවත් මම හිතා රත්නපුර දිස්ත්‍රික්කයේ ලෝකෙ තියෙන හොඳම වටිනා දිස්ත්‍රික්කයට වගේම හොඳ සල්ලිකාර දිස්ත්‍රික්කයක් බයි රත්නපුරේ පත් වෙන කම විශේෂ මතක කර දෙන්න ඕනේ කරලා තුන ඒ වගේම ගං අතුරේ ඉඳලා අවුරුදු ගාණක් මේක මේ මේ අපි අනිත් අයද කතා කරන බලන කාර්යම නමුත් මේ කියන්නට ඕනේ ගං අතුරු ගල්නාඩි ටික යම් යම් දේවල් හොයනවා සමහර තැන්වල ඔරු අඟුලක් නැහැ විශාල අපහසුතාවක් පත් වෙනවා ඔරු අඟුල් 100ක් අපි ලේවල් තියෙනවා ආපදාම තුමාට කියලා අඩුතරම ඊළඟ ගං අතුරේ ඉඳ ඉස්සලවත් මේ උරංගුල් සීලා බාදින එක ඉලිමක් කරන විශේෂයෙන්ම අපි සිල්වාතයෙන්ම සහගම මේ කතු කරගෙන මම දන්නේ හැටියට අධිවේගයේ මාර්ගය යනවා අතුරු පාරවල් සංගම දා තියෙනවා පාලම් හදලා තියෙනවා මේක අයවැයක් වට මේ මේ දේශපාලන අයකුත් නෙමෙයි ඡන්ද අයකුත් නෙමෙයි ඡන්දේ කවුද ජනයිද පරිදි මම ජනතාව තීරණය කරන්නේ ඡන්දේ කියනක බලෙන් ගන්න බෑ චන්දිකමෙන් ගන්න බෑ මිනිමල්ල ගන්න බෑ කොපමණකත් එහෙම දිනන්නත් බෑ ඕනම පුද්ගලයෙකුට මිනිස්සු කැමති නම් ඡන්දේ නේ මම කිව්සේ කසිපුකාරයෙන් ඉන්න පුළුවන් වෙනෑගේ මම නම් කියලා ඉතින් මම ගෙදරට කසිපුකාරයෙන් ගන්න කයන්ට කුඩුකාරයෙන්ට හොරොන්ට එන්න එපා කියලා. දැන් පහුගිය කාලේ මරණකු සිද්ධුනා කසිපු මුදාලි පියෙන් එන්නේ ඔතු දුන්න ළමයට. ඔක තමයි දැන් මේ වගේ තත්ත්වය. ඉතින් දැන් මං ගෙතේ විෂකර බලක අල්ලලා දෙන විශාල වශයෙන් ගන්නේ කුඩුවා වෙනවා. රත්නපුරෙත් පාසල් ලවුම් පවා. අපි පාසල් කියන්නේ කැමතිලා පෙට්ටට බෝ වෙලා කියලා. පෙට්ට මොකද මන් දන්නේ. ඒකත් නැති ගන්න මං ගෙතේ රාජ්‍යමතුක කතා අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම කුඩු කසිපු නැති වෙන කරන්න වෙනවා. අපේ සහයෝගය දෙනවා. ගාතුමා ගෙල් තිබුණා. මේ මද්දව්වේ කවර මං ගෙතේ කුඩු ජාරම් කරෝ එල්ලනවා කියලා.
මම එකතුමාගේ කාලය අවසන්යි.
විනාඩි දෙක කරු මන් තුනේ. කවුරු අපේ ආණ්ඩුවේ පක්ෂයව තීරණේ මේ තීරණයකුත් මේ කාගේත් වෙන මම තනි පුද්ගලයකට තීරණයක් ගන්නවා පාර්ලිමේන්තු 50ක් ගෙනවත් කුඩුකාරයෝ එල්ලන්න මම ඡන්ද දෙකක් දෙන්න පුළුවන් දෙකම දෙනවා ඒ තරම් ඊටාම කනකට රත්නපුර දිස්ත්‍රික්කේ වටිනාම දේශපාලන විපක්ෂේ කොමියුනිස්ට් පක්ෂ මම නම් කියන්නේ වටිනා දරුවෙක් එලිලා මරන කුඩු වලට පාවිච්චි කළා ඉතින් මේකන අවධානය යොමු කළා මේකදී දේශපාලනේ බලන සිල්ලා මේකතර මේව නැති කරන්න කටයුතු කරන්න ඕනේ කියලා ඉල්ලා සිටිමි. නැවතත් අපිට මේ අවුරුදු තුනේ මං හිතන්නේ කැමරේට ඇමතිතුමන්ට කරන්න බැරි වෙච්ච වැඩ ටිකලා එකෙන් සම්බන්ධයෙන් අපි ගරු අගමැතිතුමාටත් මුදල් ඇමතිතුමාට සිල්ලා ඇමතිතුමාට මගේ ස්තුතිය ගෞරවය පුද කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මම නිහඬව ස්තුතියි.